මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා යන කර්මස්ථානයේ එන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියන අර්ථය පහදලා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. මේකත් හොඳයි තේරුම් ගන්න එක. දැන් මමද සියලු ලෝක සියලු සත්වයෝ කිව්වහම මේක තෝරා ගන්න ඕනේ. සියලු ලෝක සියලු සත්ව. ඇයි සත්ව කියන්නේ? ඇයි ලෝක කියන්නේ? ලෝක කියන වචනේ විවිධ අර්ථ තියෙනවා. ඒක තෝරා ගන්න ඕනේ විවිධ ක්‍රමී. මේ රූපස්කන්ධය සහිත මේ ශරීරයවත් ලෝකය කියනවා. මේකට ඇලුම් කරන්නා වූ යම් උපාදානයක් ඇද්ද? ඒ උපාදානය නිසා සත්ව කියනවා. ලෝකයයි ලෝක සත්වයයි කිව්වහම මොකද ක්‍රම දෙකක්. ලෝකයට ඇලුම් කරන අර්ථයෙන් ලෝක සත්ව කියනවා. ලෝකයේ අයිතියක් අභ්‍යන්තර හෝ බාහිර තියනවාද? ඒවට ලෝක කියනවා. එතකොට සියලු ලෝක සියලු සත්වයෝ කියලා හිතන් කියනකොට මෙතනින් ඵලයේ ලබන්නේ කවුද කියලා අපි තෝරා ගන්න ඕනේ. පුද්ගලත්වයක් නෙමෙයි මේ කියන්නේ. මම කියලා කියන්නේ අපි සංඥා මාත්‍රයකට සීමා කරලයි. අර කියන නිත්‍ය දුව සස්වත අවිපරිණාම ධම්ම කියනා වූ ආත්ම දෘෂ්ටියෙන් ගන්න මමෙක් නෙමෙයි මේ කියන්නේ මම කියලා. ඒ වගේ සියලු ලෝක සියලු සත්ව කිනුරත් කියෙන්නේ අන්න ඒ ටිකයි. එතන මේ පංච උපාදානස්කන්ධයක් ඇති වෙනවා නම් ඒ උපාදානස්කන්ධයට තියෙන ඇලුම් කිරීමක් ඇද්ද? අන්නේ නිසයි සත්ව කියන වචනේ එන්නේ. මේ ලෝකයට අයිතිවන්නා වූ පංචස්කන්ධයට ඇලුම් කරනකොට චන්දරාගයෙන් බැඳෙනකොට ලෝක සත්ව කියන සත්‍යෙට වැටෙනවා. එතකොට මේ යම්කිසි පුද්ගලයෙක්ගේ ශරීරය මේ නිවන් අවබෝධ කරන්න අවශ්‍ය කරන විදිහට ඊට අවශ්‍ය විදිහට සකස් වෙන්න ඕන. දැන් මන්ද බුද්ධික ශරීරයක් තියෙන්නේ මන්ද බුද්ධික මනසක් නිසා හැදිච්ච එක. එතන ගතහිත කියන මේ දෙකම නිවන් අවබෝධයට අවශ්‍ය හැඩතලයක් පසුතලයක් ගන්න ඕනේ. එහෙම නැතුව නිවනට බාධායි. සමහර වෙලාවට නිවන් අවබෝධ කරන්න ඥාන ශක්තිය තියෙන පුද්ගලයා වයසෙන් මොහු කරා යන්නේ කායික දුර්වලතාවය නිසා නිවනට බාධා වෙන බව බුදුරජාණන් වහන්සේ හේතුවත්ව දේශනා කරලා තියෙනවා. මහදන කියන සිටුවරේ ඒ සිටු වරිය සමග නැනම් සිටු භාර්යාව සමග බොහෝ විනෝදින් කල්ගත කර කර ඉඳලා ධර්ම මාර්ගයේ නැඹුරු වීමක් නැතුව තමන්ගේ ජීවිතය වැඩක් නැති නිෂ්ඵල දේට ගත කරලා මුදල් වියදම් කරලා මැදි වයසේ පැනපු කාලෙදී අන්තිමට හිගන තත්ත්වයටපත් වෙලා ඒ සියල්ල ඔක්කොම විකුණා දමලා හරි නැත්නම් තමන්ට හිමිකම් නැති වෙලා ගිහිල්ලා මහවගෙන බහිඳ සිද්ධ වුණා. දැන් මේ දෙන්නක් කරා මගේ හිගා කාලයි ජීවත් වෙන්නේ අවසාන කාලේ. මෙන්න මේ අවස්ථාව බුදුරජාණන් වහන්සේ දැකලා ඒ අවස්ථාවේදී පෙන්නනවා මහණනි අර මහදාන සිටුවරයයි ඒ සිටුවගේ නෑ සිටුවරයාගේ භාර්යාවයි දෙන්නගේ හැටි බලන්න 80 කෝටියක් ධනෙ තිබිච්ච දෙන්නේ ඒ දෙන්නට නොගැලපෙන විදිහේ ජීවත් වීම නිසා ඒ සියල්ලත් අහිමි වෙලා ඒ වගේ ලෝකෝත්තර පැත්තත් අහිමි වුණා. ওই සිටුවරයා ළමා කාලේ මහලුණා නම් අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒ සිටුවරියට අනාගාමී ඵලයටපත් වෙන්න හේතු වාසනා තිබුණා. එහෙනම් මේ දෙනම් ත්‍රි හේතුව උපදක් ලැබලා ඒ වගේ ධර්මාභෝධය ලබන්න ඥාන ශක්තිය තිබිච්ච දෙන්නේ. මැදි වයසේදී නැත්නම් යම් කිසි විදිහක මේ තරුණ වයසේදී මහල වුණා. අර සිටුවරේ අනාගාමී ඵලයටපත් වෙන්න හේතු තිබුණා. අර සිටුදුවට සකෘදාගාමියෙන්ද හේතු තිබුණා. අලුතරේ මැදි වයසේදීවත් පැවිදි වුණා. අද කාලේ 70 මැදි වයස කියන අවුරුදු 60ක් 70ක් මැදි වයසේ ඒ කාලේ. ඒතොර ඒ කාලේවත් පැවිදි වුණා. ආ සිටුවරයට සකෘදාගාමියෙන්ද හේතු තිබුණා. සිටුදුවට සෝතාපන්න වෙන්න හේතු තිබුණා. දැන් මේ වයස් තුනම ගිහිලා අන්තිම මහලු වයසේ ඉන්නේ. දැන් බණක් අහලා තේරුම් ගන්න පුළුවන් හැකියාවකුත් නැහැ. මාර්ගඵල අවබෝධයක් මේ අත්දැකිය කරන්න හේතුවක් නැද. හැබැයි මොලේ තිබුණත් එහෙනම් ගත බලපාලා තියෙනවා වයසට යනකොට ඇති වෙන ඉන්ද්‍රිය දුර්වලතාවය නිසා ඇති වෙන වෙනස ධර්මාබෝධයට බාධා වෙන හැටි පැහැදිලිව පේනවා. මෙන්න මේ නිසා යම්කිසි පැතුමක් හෝ පතනවා නම් ලෝකෙට ආශිර්වාදයක් කරනවා නම් නිවන් අවබෝධ කරන්න අවශ්‍ය වෙන මේ ගතහිත දෙකටම ගතහිත ලෝකය කියන මේ තුන හැමතැනටම අහු වෙන්නේ මේ ආශිර්වාදයේ පැතිරෙන එක බොහොම වටිනවා. ඒ නිසා මමද සියලු ලෝක සියලු සත්‍යයකට සමහරලාවට ඔය වැරදි ආකල්පේ විවේචනය කරන්න බලාපොරොත්තු වෙනයි අහන්න පුළුවන්. ලෝකෙන් නිවන් දක්වන්න පුළුවන්ද කියලා එහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකයි මම විග්‍රහ කරලා දෙන්නේ. එහෙනම් ගස්කොළන් නිවන් දක්වන්න පුළුවන් ඔය කියන විදිහට කියලා මඩ පාරවල් එහෙම ගහන්න පුළුවන්. වැරදි ආකල්පයන් මේ අදහස් තේරුම් ගන්න නැතුව අර. ඒකයි මේ විග්‍රහ කරලා දෙන්නේ. එතකොට මොකද්ද මේ කියන්නේ? සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා කියනකොට මෙතන කාරණයක් තෝරා ගන්න ඕන. මේ සත්වයේ විදින විවිධ දුක් කරදර ඔය කොටස් හතරකින් විග්‍රහ වෙනවා. ඒ කොටස් හතරකින් විග්‍රහ වෙනකොට එතන සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් නිදුක් වෙත්වා කියලා අන්තිමට මොකද කරන්නේ? දුකෙන් මිදෙත්වා කියන මේ ඉස්සරහත් මේ ප්‍රශ්නේ ඔය ගුවන් විදුලියේදී මම අහලා තිනවා ඉද ස්වාමීන් වහන්සේලාගෙන් පවා අහන සමහර අය සියලු සත්‍යයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා කියලා මෙහෙම කියනකොට නිදුක් වීමයි දුකෙන් මිදීමයි දෙකේ වෙනස මොකද්ද කියලා ඒ වෙලාවේ අහන ප්‍රශ්න නැතුව ද ඔහහනි වෙන ප්‍රශ්නයක් ගන්න කියලා ඒක කියපු දැන් තියෙනවා. ප්‍රශ්නෙට නම් උත්තරයක් හම්බෙලා නැහැ. ඒකට හේතුව ලෝකයේ සාපේක්ෂකව නම් බැලුවොත් මේකට උත්තර දෙන්න බැරි නිසායි. නිදුක් වෙත්වායි දුකෙන් මිදෙත්වායි කියන දේ ලෝකයේ සාපේක්ෂකව කියන්න බෑ උත්තරය. එහෙනම් මේකට උත්තර දෙන්න නම් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආර්ය මෛත්‍රී භාවනාව යනු ඕනේ. ලෝකේ භාවනා ආදී වල ඉස්සර තිබිච්ච එක ඒ තිබුණකින් ඔකට උත්තර දෙන්න බෑ. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? ඉතලා මේ ලෝක සත්‍යෝ ඉන්නේ ලෝකයේ කියන්නේ සියලුම දුක් ගොඩක්. දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා කියලා. මේ ලෝකේ දුකෙහි පිහිටලා තියෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා. මේ ලෝකේ දුකෙන් තොරව තියෙන එකම තැනක්වත් තියෙනවායි කියපු තැනක් අංශු මාත්‍රයක්වත් නැහැ කියන එකයි බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ. මේ ලෝකයේ තුල එක අවස්ථාවක ගොම පිටක් නිය පිටට අරගෙන බුදු පියාණන් වහන්සේ වික්ෂුන්ගෙන්ට දේශනා කරනවා. "මාන්නේ මෙන්න මෙච්චර තරම් දෙයක්වත් ලෝකේ හොඳයි කියලා ගන්න දෙයක් තියෙනවා නේද? හොඳයි කියලා ඉන්න තැනක් තියෙනවා නම් තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්න හේතු නැහැ. එච්චර තරම්වත් එයක් මේ ලෝකේ නැහැ කියලා. එනම් මේ ධර්මානුකූලව බලනකොට ලෝකෝලින් හොඳම ලෝකයක් කියලා තියෙනවා නම් කියලා තියෙන සුද්ධාවාස ලෝකය. අවිහාතප්ප සුදාස සුදාසී යකනිට කියන මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක තමයි මේ 31 තලයක් තියෙන සියලු මේ සක්වලක ලෝකෝලි හොඳම ලෝක හැටියට නිගමනය කරලා තියෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ ඒ ගැන පෙන්නන්නේ එක්තරා විතුන් වහන්සේ නමක් අනාගාමී ඵලයට පත් වෙලා දැන් උත්සාහයේ වීර්යය එතරම් නොකර ඉන්නකොට බුදු දාන වහන්සේ අහනවා. "ඇයි මහණ දැන් උත්සාහ කරන්නේ නැත්තේ?" "ස්වාමීනි, කොහොමත් මම දැන් අනාගාමී බව දන්නවා. ඉතින් කොහොමත් මම සුද්ධාවාසයේ උපදී. ඒදි ඉවර වෙනවනේ. මට සිත ප්‍රශ්නයක් නැහැ නේද දැන් කිය." බුදු පියාණන් වහන්සේ අහනවා. "මහණ, අතේ අසුචි ගෑවිලා තිබිලා ඉතින් පිහිදාන් ගහම යවකි. පේන්න අසුචි නැහැ. ඉන් බහම මොකද වෙන්නේ? සුවඳද?" "නෑ ස්වාමීනි, ගඳයි. පේනෙන්නේ නැතුවට අතේ අසුචි තියෙනවා. ඔය සුද්ධාවාසී තොන්නොම හිතාගන්න." එනම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවද ඒ සුද්ධාවාදවත් අසුචි ගතෙන් අහක් වෙච්ච සෙනක් කියලා. අන්න එහා සමානව පෙන්වුවේ මොකද? එතරම්වත් හිත තියන්න සුදුසු නෑ කියන එකයි පෙන්වුවේ. එහෙම තියන්න ගැලපෙන්නේ නෑ. එහෙනම් ලෝකේ කොතනකවත් හොඳයි කියලා හිත තියන්න එපා කියන එකයි පෙන්වුවේ. එකින් එක කෙලවර කරලා අරිහතෙන් සියලු ලෝකේ පිළිවඳ බලාපොරොත්තු අත්හැරලා තමයි බුදුරණාහන්ති පෙන්වුවේ. ඒක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ක්‍රමානුකූලව කරින්න අරිහත් ඵලෙදි සිද්ධ වෙන දෙයක්. නමුත් ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ දෘෂ්ටියටපත් වෙන්නේ නැතුව. අපි යථාර්ථය දැකලා තියෙන්න ඕනේ. කරගන්න බැරි වුණාට සුදුසු වේලාවෙදි සිද්ධ වෙයි. නෝ කාරණේ හරියට තේරුම් අරගන්න ඉන්න ඕනේ. මේ ලෝකේ හොඳයි කියලා තියක් තියනවා කියලා ගන්න වැරදි ආකල්පයන්ගෙන් මිදෙන්න ඕනේ. නමුත් අපිට අවශ්‍යතාවයන් නිසා මේ දේවල් කරනවා. හොඳ නිසා නෙමෙයි. නොකර බැරි නිසා. අන්නේ කාරණේ තේරුම් ගන්න කටයුතු කරගන්න ඕනේ. එතකොට ඒකත් කියලා දෙන්නේ නැහැ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉතින්. දැන් වැසිකිළිය හොඳද නරකද කියලා අහන. වැසිකිළිය කැමතිේ පවතින එකක්ද කියලා අහන. නෑ නෑ වැසිකිළිය අට්ටියේදී හරාවේදී jigutteදී කියන තුනේ කොයි එකද අහු වෙන්නේ කියලා අහන. ඒ කාන්තෙන් අට්ටියේදී හරාවේදී jigutteදී කියලාම කියනවා. ඇයි නෝ වැසිකිළිය හදන්නේ කියලා අහන. ඇයි දවස ගන්න යන්නේ කියලා අහනවා. මොකක් කියන්නද? එහෙනම් ඇයි යන්නේ ඇයි හදන්නේ? පිරිසිදු හින්දාද හොඳ හින්දාද? පිළිකුල් නැති හින්දාද? නෑ ඒවා ඔක්කොම තියෙනවා. නමුත් මේ ජීවිත කාලයේ කවදා හරි අනුපතිතේස නිර්වාණයකින් තැනපත් වෙනවා නම් යම් කෙනෙක් මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නවා නම් ඉන්න කමි මිනිස් කය දරාගෙන මේ කුණු ගොඩවල් ටික ගිහින් දවන්න තැනක් තියෙන්න ඕනේ දවස ගන්න. ගඳ ගහනවා තමයි පිරිසිදු එකක් නෙවෙයි. ඒක හොඳයි කියන්න ලැජ්ජා විය යුතුයි. ඒක ඉන්න උනත් එහෙම හරි පිළිමකටපත් වෙන්නේ. දාදරම් උගද්දුරට එහෙම පිළිම පේන්නේ නැහැ. මොකද එක එක විදියට සුද්ධ කරලා සුවඳ ගහනවා කියලා ඒකෙන් දාලා. එන් ගියාම ඉබේබා පහ කරලා ඉන්නේ වඩ විතාවේ. මල් සුවඳයි අරවම වගේ එක එක ಜಾති සසයික දේවල් දාලා. ඔය එක එකක්වත් ඒවා එකක්වත් තිබිච්චි ගමියේ පොඩි වලවැසි කිරිය ගැන හිතලා බලන්න පොඩ්ඩ. ඇයි ඒක හදාගන්නේ? ඇයි ඒකට යන්නේ? සුවඳ හින්දාද? හොඳ හින්දාද? නෑ ඒකත් අට්ටියේදී හරාජිකුට්ටේදී පැහැදිලිව පේනවා. නමුත් ඉස්සෙල්ලා හදන්නේ වැසි කිරියේ. ගමේ ගොඩේ ගියා හදනකොට. දවස ගන්න යන්නේ වැසි කිරියේ උදේ පාන්දරත් ගිහිල්ලා එන්නේ දෙන්න. ඇයි නරකනා යන්නේ කියලා හෙවත් උත්තරේ මොකද්ද? නොගිහින් බැරිකමට. නොහතා බැරිකමට හැදුවා. නොගිහින් බැරිකමට යනවා. හොඳින් දැනන්නේ නෙමෙයි. ඔන්නේ වැසිකිළිය පාවිච්චි කරන ක්‍රමවේදී දැනගෙන ඕන පින් කරන්න. සමහර අය වරද්දලා ගන්නවා මේ පින් කරන එක තට්ටියේදී හරාජි දිගුච්චදීද කියලා අහන. වෙන මොකද්ද? එහෙනම් කරන්නේ මොකද? ආවිස වර්ණී සැපේ බලයේ පරිභාණිය කියන මේ කාරණා ටික නිවන් දකින්න අවශ්‍ය නිසා කරනවා මිසක් වෙන හේතුවක් නැ කරනවා නෙමෙයි. ඒ නිසා හොඳයි. දැන් මම මේක රිවිට ඉස්සර උපමාවක් පෙන්නලා තියෙනවා. කුණු මඩවලක වැහලා ඉන්නවා යම්කිසි මිනිස්සෙක් ගොඩ එන්න විදියක් නැතුව. ආධාරකයා ගොඩ එන්නේ නැහැ. ඔහොම ඉන්නකොට දකින්න අතර මොන හරි පයට අහු වෙනාර මඩ ආසේ තිබිලා. අර කුණු වලින්ම කුණු ගෑවිච්ච මඩ තැවිරිච්ච කබය. කබය නම් හයිය තියෙනවා. හැබැයි ජරා ගොඩක් තමයි තියෙන්නේ. හැබැයි සන්තෝෂ වෙනවා. මොකද උඩ තියෙන ගහකට හරි මුලකට හරි මේක පටලවලා මේක හෙල්ලලා උඩ දෙන්න එකක් අහුලා නිකන් සන්තෝෂ වෙනවා. බොහොම සන්තෝෂයෙන් ගන්නවා කම්බි. හැබැයි ජරා හොඳ එකක් නෑ නෙමෙයි. මේක හෙල්ලලා ගොඩට එනවා. ගොඩට ආවට පස්සේ මොකද හිතන්නේ? ආයිතර කවිය අල්ලන්නවත් හිතෙන්නේ නෑ. හැබැයි ගොඩට එනකන් අතාරින්න හිතෙනවා. අතෑරලත් බෑ. අල්ලාගෙන ඉන්නේ කැමැත්තෙන් හොඳින්ද? හොඳයි හින්දාද? අට්ටියේදී හරාජි ජිගුච්චේදී රවණ හින්දාද? නෑ ඒක දන්නවා. අතෑරියොත් වැඩෙනවා. ආයි වලට ගොඩට එන්න අවශ්‍ය නිසා අන්නේ කුණු කඹි අල්ලා ගන්නවා වගේ තමයි බුදුරජාණන් වහන්සේ වෙන ධර්මයක් අල්ලා ගන්න ඕනේ එහෙමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔය උපමාව ඔය විදිහට දීලා නෑ. මම අයියේ ගැලපෙන්නේ කිය ඔය විදිහට එක. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මාණ්ඩි ධර්මයා තොරවට උපමා කරනවා ඊතරෙන්න විදිහක් අල්ලා ගන්න නෙවෙයි කියේ. එහෙම දේශනා කරන්න හේතුව ඒකයි. පින්දහම් කරන්නේත් එහෙමයි. ඒක හොඳයි කියලා අල්ලගත්තොත් අපි මුලාවටපත් වෙනවා. ඉතින් ඕවා ඉතින් තේරුම් අරන් ඉන්න ඕන. ඒතර මොකද මේ ලැබි කරන්නේ? දුක්ඛ ලෝකේ පතිත්‍ිතා කියලා පෙන්නපු මේ ලෝකෙට ආйти. යම් කිසි කොටසක් ඇතනම් ඒ සියල්ලම පැවැත්ම තුළ තියෙන සියල්ලම දුකෙන් පිටලා තියෙනවා. අන්නේ තියෙන දුක වල තමයි අපි දකින්න ඕන. ඔය හැමදැනම දුකක් දැක්කේ නැත්නම් සැපයි කියලා මුලාවටපත් වුණොත් අපිට නිවන් දකින්න බෑ. ඒ කැලේ තියෙනකම් බාධා. ඒ කැලේ හරියට දැකලා තියෙන්න ඕන. එතකොටයි ඒකෙන් විදිවිදි යන්න පුළුවන්. එතකම් විදිල යන්න පුළුවන් කමක් නැහැ. සැපකුත් මේකේ තියෙනවනේ කියලා අල්ලගත්තොත් ඒ තහක්කල් විතර ගැටි ගැටි ඉන්නවා මිසක් විදිල යන්න බැරුව යන. සැපවතින් බෙදෙන මායාවක් ලෝකේ තියෙනවා. මේකේ තමයි මරවුල කියලා දැක්කොත් නම් ටික ටික මිදෙන්න හම්බ වෙයි. ඒකයි දකින්න ඕන. එහෙනම් මේ ලෝකේ මොකක් නිසාද අපිට මේ නිවන් දකින්න ඕනේ? දුකෙන් පෙළෙන නිසා. කොතන කොතන ගියත් මොනවා හරි දුකක් තියෙනවා නම් ඒකෙන් පෙළෙනවා නම් පිළිපෙළි ඉන්න එකේ තේරුවක් නේ. පිළිපෙළි පවතින පැත්ත මහා වදයක්. ඒ පැත්ත ගොඩ නැගෙන එකත් දුක ගොඩ නැගීම. එහෙනම් මෙන්න මේකෙදි මේ පෙළීමත් පෙළීම සිද්ධ වෙනකොට පෙළෙන්නේ නැති තැනක් ලෝකේ නෑ වගේම තවත් දෙයක් තියෙනවා. යමක් ලෝකේ අයුක්තියද අසාධාරණද පවුද? ඒ හේතුවේ ඵලයේ වශයෙන් හටගන්නේ කි විශාල පිළීමේ වැඩි අධික පිළීමක් තිය. අන්නේ පිළීම මහා භයානකයි. තද බලම පිළීම. ඉතෙලාම අත්තර ගන්න ඕනේ. සියලු දුක් එකපාර අත්තරින්න බෑ. දුකට හේතු අත්තරපුවාම දුකකින් මිදෙන්න හම්බ වෙනවා. සියලු දුක් වලට හේතු අත්හැරියා නම් අරිහතුන් වහන්සේ. එනම් ඵලයේ නැවත හටගන්නේ ති නිසා තියෙන ඵලයේ ගෙවිලා ගියාට පස්සේ අනුපරිසේස නිර්වාණ ධාතුවේ පින්නම් පානවා මිසක් නැවත ලෝකේ හා සම්බන්ධයක් නැහැ. සියලු දුක් හා සම්බන්ධ ඉවරයි. අන්න එතනයි කවුරුහට හැමදෙනාම බෞද්ධයෝ එල්ල කරලා සිටියේ තැන. ඒ වුණාට එතෙන්ට එන්න බෑ එකපාර. එහෙනම් මොකද වෙන්නේ? යම් දසකුසලයක් හේතු කොටගෙන ලෝකෙට මහ මුලාවට පත් වෙලා ලෝකෙ හොඳයි කියලා ඒක හොඳ ලෝකෙ බදා ගන්න. මම කරගන්න මගේ කරගන්න හිතාගෙන. දසකුසල් වලින් දැඩි වැඩ ජඩ වැඩ බඩු වැඩ කරනවන. අනුට ගිනි දෙනවන. තිරිසන් වැඩ කරනවන. പ്രേත වැඩ කරනවන. අසුර වැඩ කරනවන. මෙන්න මේ જાතිය කරන බුද්ධලයන්. හම්බෙන තැනක් තියෙනවා. මහ දුක තියෙන සතර ආපා දුකයි හම්බ වෙන්නේ. ඒක තමයි මේ 31 තලිය තුනේ ලොකුම දුක් තියෙන දැන. සතර අපා දුක. එහෙනම් යම් කිසි බුද්ධිරෙක් මේ ආර්ය ධර්මයේ අහලා තේරුම් ගත්තාම ඉසෙල්ලාම නිදහස් වෙන්න තැනක් තියෙනවා. දස අකුසලයන් බලවත් සිද්ධ කිරීම නිසා හටගන්න සතර අපා දුකයි ඉසෙල්ලා නිදහස් වෙන්නේ. පළවෙනි නිදහස් වීම නිදුක් වීම ඔන්න ඕකයි. එහෙනම් සෝතාපන්න ඵලය ලැබුවාම සදහටම සතර අපා යන්නේකින් නිදහස්. ඔන්න සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා කියන එකේ අර්ථය. සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. අපි එකක් ගත්තා. එතකොට මොකද වෙන්නේ? හැබැයි ඒකෙන් නිදුක් වුණා කියන தත්ත්‍ය තේරුම් ගන්න ඕන. අර මහා දුක්ගින්නයි මේ සතර පහකට දුකෙන් නිදහස් වුණාට. තවත් තේරෙන එකක් තියෙනවා මහා දාහයක්. ඒක සෙල්ලම් වැඩක් නන් නෙමෙයි. අතනින් අහක් වෙලා ගියහම සම්පූර්ණ සුව වුන්නේ නැහැ. ඊළඟ ලෙඩේ තමයි කාම රෝග. කාමදාහේ ඒකෙන් පිළිලා තමයි මුග දිනෙක වහබොන්නේ බිල්ල වැල් දාගන්න සියදිවි හානි කරගන්නේ තරන්න බැරුව. ඒකත් දේසි රෝගයක් එහෙ එකක් නෙමෙයි. රෝගාගලින් බලවත්ම රෝගී. අනික් රෝග වලට මේ ලෞකික ආසී තියෙන මේ ලෝකේ තියෙන බෙහෙත් දිලාවත් හොඳ කරගත්ත හැටි. ඔය කාම රෝගීට මොකද කරන්නේ? යථාර්ථයේ ධර්මයේ තුලින් දැකලම අසාරත්වයන් ලෝකේ දැකලම ඒකේ ඇදලා දාන මරවුලක් නෙමෙයි කියලා දැකලම ඒකෙන් මිදෙන්න ඕනේ බොහොම අමාරුයි. එකපාරේ යන්න බෑ. ඒකයි දෙපාරකට යන්නේ කියලා දාන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දුන එකපාර ගෙව්වට කාමරාග ව්‍යාපාද කියන දෙක එකපාර ගෙවන්න බැරි මහා බලව ඒක ගෙවෙන්නේ දෙපාරකට සකෘදාගාමි කියන මාර්ගඵලිය ලබනකොට ඔය කාමරාග ව්‍යාපාදික තුනී වෙනවා මිසක් එකපාර විදිල යන්නේ නැහැ ඒක දින ස්වභාවය මෙන්න මේ කාමරාග ව්‍යාපාද තියෙනක කාම දාහයන්ගේ හදවත දැවෙනවා කය දැවෙනවා දරන්න බැරි වෙහෙසක් අමාරුවක් එනවා ඒ කාම ලෝකයේ යම් වටිනාකමක් දුන්නේ නැතත් ඒ කාම ලෝකයේ ප්‍රිය කරන තම ප්‍රිය කරන වස්තුවක් වශයෙන් සැලකෙනවා මොකද සංඥා චිත්ත දෙකෙන් තම මිදිලා නැති නිසා දෘෂ්ටියේ මිදුණ සංඥා චිත්ත දෙකෙන් මිදිලා නැතුවහම කාම සංඥා කාම හිත් පහළ වෙනවා ඒවා තම ප්‍රිය වාසයේ මනාප වශයෙන් දැනෙනවා වැටෙනවා ඒ නිසා තමයි බුද්ධලයා ඒවට වැදිලා ඒවා මම කරගන්න වගේ කරගන්න තවත් දඟලන්නේ ඒව ඇසුරු කරන්න ප්‍රියමනාපයි යම් තරමක් යමකට ප්‍රියමනාපද ඒවට පහර වදිනකොට ඒ තරමට දුකයි ඒ තරමට දාහගින්න නැගෙනවා වේදනාව විඳිනවා දුක් වේදනාවෙන් පෙළෙනවා වේදනාවෙන් පෙළීමට කියන අපි රෝගයෙන් පෙළෙනවා කියලා අන්න රෝගේ අනික් රෝගවල වේත්‍ය වුණාට දේශියෙන් බේරාගන්න අනික් වෛද්‍යවරු කටහඬ වල හරි වේතක් දාලා හරි හොඳ කරන්න පුළුවන් වුණාට ඉන්ජෙක්ෂන් එක ගහලා හරි හොඳ කරන්න පුළුවන් වුණාට මේ කාම රෝගෙත් නම් ඉන්ජෙක්ෂන් ගහලා කටහඬ බේතුවක් කරලා ඔමෙ කරින්ද වෙයි තවන් විසින්ම ධර්මාභෝධය ලබාගෙන ප්‍රගුණ කරලා මේකෙන් විදෙන தත්ත්වය කරගන්න ඕන අනික් අයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි උපනිශ්‍රේ ලබාගෙන තමම කරගන්න ඕන ත්‍රිදරක්නි ආශිර්වාද උපනිශ්‍රේ මෙහි යල්ල ඕනේ ඒවා ලබාගෙන තමා උත්සාහයෙන් වීරියෙන් යුතව ධර්මයේ සිහි කරලම එතෙන්ට එන්න ඕන. ඒ අවබෝධය ලබන්න ඕන. අන්නේ අවබෝධය ලබා ගත්තාම අර දැවෙන තැවෙන දාහේ නැති වෙලා යනවා. දකාම නැති වුණේ නෑ ඉවර. මහා බලවත් තිබිච්ච බලාපොරොත්තු නැති වෙලා යනවා. විදිර යනවා. එහෙම අවස්ථාවක් එනවා. ඒක දිනන සකදාගාමි වෙනවා කියලා. අන්නේ ඊට පස්සේ අර මහා පෙළෙන දාහේ නැති වෙලා යනවා. වේදන කවුරු හරි බැන්නොත් දොස් කිව්වොත් දරා ගන්න බැහැ. වහබොණ්ඩ හිතෙනවා. ඒක ගහ මරා ගන්න හිතෙනවා. මෙතෙන්ට ආවට පස්සේ එහෙම හිතෙන්නේ නැහැ. ඒක දුකක් බව දන්නවා. ලෝකේ ඉන්නකන් හැටි ඔහොමනේ. මොනවා කරන්නද? විඳෝ විඳෝ ඉන්නවා. කාලකණි ජීවිතේ. ඔන්න ඔයිට යලා යන්නේ. ඊටිහාරේ තව 20 පෙරලා යන්නේ. දෙවෙනි තැන්නේ ඔහොම අඩු. මෙන්න මේ තැවීම අඩු වෙනකොට මෙන්න මේකට කියනවා තැවීම අඩු වෙනකොට මේ රෝගේ කාම රෝගයෙන් නිදහස් වුණා. තැවීමෙන් නිදහස් වුණා. මෙන්න මේකට කියනවා රෝගයක් කියලා. කාමීය රෝගයක්. අන්නේකින් නිදහස් වීම තමයි නිරෝගී වීම කියන්නේ. සකදාගාමි ඵලයෙන් ලැබෙන නිරෝගීත්වය ඔන්න ඕකයි. හැබැයි ඒකේ නිරෝගී වුණා. තව ධර්මයේ අග්‍ර වුණේ නැහැ. ධර්මයේ හොඳයි කියලා පිළිගන්න. ධර්ම මාර්ගයේ යනවා. තව කාමියෝ ඉක්ම ගිහිල්ලා. කාම රාගවලින් එහාට ගිහිලා ඉතින් ධර්ම රාගී අග්‍ර කරගන්න තැන තව ගියේ නැහැ. ඔය එකක්වත් අග්‍ර කරන්න දෙයක් නැහැ. අවසානයේදී ඔක්කොම අහ කරනවා. අනුපිළිවෙලින් යන්නේ. අන්නේ ධර්ම රාගයේ අග්‍ර කරන තැනක් එනවා අන්තිමට. තව එනකොට. ධර්මයේ තියනවා නම් ධර්මයේ අහන්න තියනවා නම් ධර්මයේ ගැන කතා කරනවා නම් ධර්මයේ ඇසුරු කරනවා නම් සමාධිසුවේ ඉඳ තියනවා නම් මට කොච්චර හොඳද? අන්නේ එහෙම අදහසක් ඇති ඒක අග්‍ර වෙනවා. අන්නේ අග්‍ර වෙන්නේ අනාගාමී ඵලයටපත් වුණා. අන්නිට තමයි නිවන් සුවේ කියන එක දැනෙන්න පටන් ගන්න. නිවෙන්න නිවෙන්න සුවයි. අත්තරින් අත්තරින් මිදෙන්න මිදෙන්න නොවැළෙන්න නොවැළෙන්න සුවයි කියද ඇයි? විවේක නිසිරිත වෙන්න කොච්චර සාන්තද ප්‍රණීත. රාගය කියන එක කොච්චර දාහ ගිනිද? විරාග නිසිරිතව ඉන්නවනම් කොච්චර සාන්තද ප්‍රණීත. ඔහොම දැනෙන්න පටන් ගන්න. මේ ලෝකයේත් එක ඇසුරු කරමින් කාම වස්තු ඇසුරු කරමින් පොරබද බදා ඉන්නේ කොච්චර කරදරයක්ද? ඒකේ නිදහස් වෙලා ඉන්නා කොච්චර සාන්තද ප්‍රණීතද නිරෝධ නිසිද අන්න දකින්න මේ රාග දේස මොහයන්ගේ වරිතෙච්ච ලෝකයයි කියලා එකතු වෙලා ඇලි ඇලි ගැටි ගැටි හැපි හැපි ඉන්නවට වඩා එබඳු වාගෙන් අහක වෙලා ඉන්න තියෙන කොච්චර සාන්තද ප්‍රණීතද සංසාරිකයන්ගේ වෙන් වෙලා ඉන්න කොච්චර සනී ප්‍රාන්තද ප්‍රණීතද ඔන්නේ අදහසේ ඔස්සක පරිණාමී කියලා අපි ඔකට කියන විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත ඔස්සක පරිණාමී මෙන්න මේ කාරණා හතරෙන් යුක්තව යම් ආර්ය මාර්ගයක් ඇතනම් ඒ ආර්ය මාර්ගයේ අග්‍රයි ශ්‍රේෂ්ඨය කියලා විශේෂයෙන් දකින අවස්ථාවක් ඒකට පත්වීම හරි සාන්තයි ප්‍රණීතයි එතන ඉන්දියස් නම් ඒ ඇතුලේ ඉන්දියස් නම් කොච්චර හොඳ කියලා අවස්ථාවක් කියනවා මෙන්න මේක තමයි කියන්නේ ආර්ය විනේ සුවපත් භාවයේ කිය කාම රෝගී සුව වුණා ද්වේෂ ගින්න නැති නිවිලා ගියා ආයි කවදාවත් ද්වේෂ ගින්න කඩ ගන්න නැහැ උත්තරයන් දැවෙන්නේ දාහගිනි නිවුණා කාමයේ අග්‍රකරණ එක නැතිව ගියා ධර්මයේ අග්‍රකරණ සත්‍යයටපත් වුණා ධර්ම සමාධිය වැඩෙනවා ධර්ම සමාධි සුව වෙන්න පටන් ගත්තාම කියනවා සුවපත් වෙනවා මෙන්න මේකද කියනවා සුව සුවපත් වීත්ව මොකෙන්ද අනාගාමි ඵලයෙන් සුවපත් වීත්ව එහෙනම් තව මොකද්ද තියෙන දුක රූපස්කන්ධය වේදනායිස්කන්ධය සංඥායිස්කන්ධය සංකාරයිස්කන්ධය විඥානයිස්කන්ධය කියන විපාකස්කන්ධයක් තියෙනවා මෙන්න මේ විපාකස්කන්ධය තමයි ඒ කියන්නා වූ අර ඉතුරු රැදි විට දුක. අරිහතුන් වහන්සේලාත් ඔන්නේ දුක්ඛන්දරාවෙන් ස්කන්ධ බාරේ හේවත් ස්කන්ධ බර තියෙනවා. ඉතින් උන්වහන්සේත් ස්කන්ධ නිසා විදින දුක විදිනවා. මොනවා කරන්නද? විපාකේ ඉවරෙන්නේ නැහැ. සේවකයාට පරිලවා දෙනකන් සේවකයා බලා ඉන්නා වාගේ උන්වහන්සේ ජීවිතයේ අවසානයේ බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. දුකෙන් නිදහසේ අනිකාට එහෙම බෑ ජීවිතේ ඉඳයි බලාපොරොත්තු වෙන්නේ. වෙනස ඕකයි රහතන් වහන්සේගේ. රහතන් වහන්සේ ජීවිතේ අවසානයේ නික බලාගෙන. ලෝකයා ජීවත් වෙලා ඉඳ බලාපොරොත්තු වෙන. ලොකු වෙනසක් වෙනවා. අන්න අරිහත් ඵලයටපත් වුණාම ওই සියලු දුකෙන් මිදීම බලාපොරොත්තු වෙලා ඉන්නවා. අවසානයේ මොකද්ද? ඒ සියලු ඉස්සද්ද වාරයෙන් නිදහස් වීම දුකෙන් මිදීම. එහෙනම් තමයි කියන්නේ අරිහත් ඵලෙන් දුකෙන් මිදෙත්වා කිය. ඒ කියන්නේ ඊට වාසිය අය කතා කරන්න දුකක් නැහැ සියලු දුකෙන් කෙලවරයි සියලු ලෝකෙ නිදා මේ තමයි නිවන් මඟ කෙලවට යන හැටි. ඉතින් ඔක තේරුම් ගන්න ඕනේ.